SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව තමයි අද අපි මූලික වශයෙන් අවධානයට ලක් කරන්නේ. ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා මෙහි සිටින ඔබත් බොහෝ දෙනෙක් උනන්දුවෙන් සිටින්නේ මාතෘභූමියේ මේ වෙනකොට ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව දැනගන්න. පසුගිය සතිය පුරාම අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහාත්, ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමගිනුත් කතා බහ කරමින් විවිධ තොරතුරු ඔබට අරගෙන ආවා. දැන් සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා සමාලෝචනයේ කෙදෙනටයි අපි සූදානමින් සිටින්නේ. පළමුවෙන්ම ආපදා තත්ත්වයේ අලුත්ම තත්ත්වය කෙසේද කිය සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා සූදානමින් සිටින්නේ. සංජීව, ඔබට ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා අපේ විශේෂාංගයට.
ආයුබෝවන් දිනෝක්ෂි.
මා කැමැති මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආපදාවට පත්වුණු ප්‍රදේශවල පවතින තත්ත්වයන් පිළිබඳව දැනගන්න මුලින්ම.
අපි පළමුව අවධානය යොමු කළොත් වටිනවා මේ හා සම්බන්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් නිකුත් කරන නිශ්චිත නිල සංඛ්‍යාලේඛන වාර්තාවෙත. ඊයේ රාත්‍රිය වන විට මරණ 73ක් වාර්තා වී තිබුණා. ඒ වගේම දෙලොක්ෂේ මේ වන විටත් 320,000ක පවන පිරිසක් අවතැන් බවටයි වාර්තා වන්නේ. මෙතන අවතැන් කියලා කියන්නේ ඔවුන්ගේ ස්ථිර පදිංචි ස්ථානවල නිවත් කරලා වෙනත් ආරක්ෂිත සුබසාධන මධ්‍යස්ථාන තුල తాවකාලිකව රඳවා තැබීම, 425,000කට ආසන්න පිරිසක් මේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ පීඩාවට පත් වෙලා තිබෙනවා. මේක මෑතකාලීනව අපිට මහ වැසි නිසා වාර්තා වුණු බරපතල ගණයේ ආපදා විදියටයි හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. මේ සියලු සිදුවීම් අතර බරපතලම ඛේදවාචකයේ වාර්තා වුණේ කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයෙන්. අරණායක එළඟපිටිය සාමසර කන්ද නාය යාම. මේ කන්ද නායාම හේතුවෙන් මේ වන විට මලසිරුරු 18ක් සොයාගෙන තිබෙනවා. 135 වෙනෙකු පමණ තවදුරටත් අතුරුදන්. ඒ සංඛ්‍යාලේඛන පිළිබඳව නිශ්චිත නොවන තොරතුරු තිබුණා. 144 දෙනෙක් පමණ විය හැකි බවටත් ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළ තිබුණා. කෙසේ වෙතත් 130-140 අතර ප්‍රමාණයක් තවමත් අතුරුදන් බවට තමයි මේ අරණායක සාමසර කන්ද නායය මහා සම්බන්ධ කාරණාව පැහැදිලි කරද්දී අපිට සිහිපත් කරන්න වෙන්නේ. මෙතන තවත් විශේෂ කාරණාවක් වෙනවා දෙලොක්ෂි. දැන් අපි මේකම බුලත්කොහ පිටියේ නායයාමට කියොත් එතනත් පුද්ගල මරණ 15ක් වාර්තා වුණා. තවත් දෙදෙනෙකු අතුරුදන්. ඒ පිළිබඳව තවදුරටත් ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායම් තොරතුරු අධ්‍යයනය කරමින් ඉන්නවා. දැන් මේ බුලත්කොහ පිටිය නායන කන්ද නම් මීට අවුරුදු 2 මාරකට පමණ පෙරම එතන හිටපු ලයින් කාමරවල හිටපු ජනතාවට ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතන විසින් අනතුරු අඟවා තිබුණා මේ ස්ථානයේ නිවත්වන්න මේ ප්‍රදේශයේ නාය යාමේ අනතුරුදායක ස්ථානයක් ලෙස විද්‍යාත්මකව නිශ්චිත ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඔබ ඉවත් විය යුතුයි කියලා. නමුත් දැන් මේ ඛේදවාචකයට මුහුණ දුන්න ගම්වාසීන්ගේ ප්‍රතිඋත්තරය තමයි දලුක්ෂි, අපිට යන්න කිව්ව බව ඇත්ත. හැබැයි යන්න අපිට විකල්ප පදිංචි ස්ථානයක් ලැබුණේ නැහැ. එතකොට එහෙනම් ඒ ජීවිත 15 වගකීම සම්බන්ධව අප සියලු දෙනාට කතා කළ යුතු මාතෘකාවක් නිර්මාණය වෙනවා. නිශ්චිතව හඳුනා ගන්නා ලද නාය යා හැකි බව තහවුරු කරගන්නා ලද ස්ථානයක පදිංචිකරුවා වැඩි සිටීම මත තමයි මේ ජීවිත හානිය සිද්ධ වෙන්නේ. හැබැයි අරණායක සාමසර කන්ද නායමේ සිද්ධිය මීට හාත්පසින්ම වෙනස්. භූවිද්‍යාඥයන්ට පවා මෙතන තවදුරටත් නොවිසඳුණු විද්‍යාත්මක කාරණා කිහිපයක් තිබෙනවා. මේ සාමසර කන්ද නායයා හැකි බවට පූර්ව හඳුනාගත් ස්ථානයක් නෙවෙයි. මූලික පුරෝකථන විද්‍යාත්මකව තහවුරු කරන ලද පුරෝකථන තිබුණේ නැහැ. එනිසා මේ පිළිබඳව ඉදිරියටත් විද්‍යාත්මක අධ්‍යයනයන් රැසක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ භූමි ප්‍රදේශයේ පවා අලුතින් සිටියම් ගත කිරීම පවා මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. අතුරුදන් වුණු පුද්ගලයන්ගේ ජීවිත සොයා ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව මේජර් ජෙනරල් සුදන්ත රණසිංහගේ මූලිකත්වය යටතේ සිය දිවි නොතකා මේ අන් අයගේ ජීවිත බේරා ගැනීමේ මේ මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ වැහි වැස්ස වැටෙනවා. මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙන වෙලාවේ කන්දේ තව කොටසක් නාය යනවා. එහෙම අනතුරුදායක තත්ත්වයක් තුළ තමයි සහන සේවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ. ඉතිරි මරණ වාර්තා වන්නේ මේ ජල ගැලීම් හේතුවෙන් සිද්ධ වෙන අනතුරු. ඒවා සමහර ඒවා විනෝදයට උරුපදින්න ගිහිල්ලා, සමහර ඒවා ධීවර කටයුතු වලට ගිහිල්ලා, සමහර ස්ථාන පුංචි දරුවන් ක්‍රීඩා කරන්න කියලා මේ විදිහේ මරණ තමයි ජලගැලීම් හේතුවෙන් අනිකුත් මරණ වාර්තා වී තිබෙන්නේ. ඊළඟ විශේෂත්වය වැඩිම බලපෑම සිද්ධ වුණේ බස්සාහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකකට, ඒ අගනුවර කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයට. ඊට ප්‍රමුඛතම හේතුව කැලණිගඟ අසාමාන්‍ය ලෙස පිටාර ගැලීම. ඒ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සේම ගම්පහ දිස්ත්‍රික්කයේද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් වුණා. මේ පවතින ආපදා සහිත තත්ත්වයෙන් වැඩිම පිරිසක් පීඩාවට ලක් වෙලා අවතැන් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. ආණ්ඩුව බොහොම කඩිනමින් මේ සඳහා මැදිහත් වුණා. ජනාධිපතිවරයා සියලු බලධාරීන්ට උපදෙස් දුන්නා චක්‍රලේඛ අමතක කරන්න, පොතේ විදිහට වැඩ කරන්න එපා, අවශ්‍යතාවට අනුව වැඩ කරන්න, සල්ලි ප්‍රශ්නයක් නැහැ, මං මුදල් පිළිබඳ ප්‍රශ්න මම බලාගන්නම්, ඒ අනුව අවශ්‍ය සහන සලසන්න කියන පණිවිඩය තමයි ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ. පෙරේදා දහවල් මේ පවතින තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අරණායක නායකගේ ස්ථානයට ගිහිල්ලා ඒ ජනතාවගේ දුක සැප විමසායි පිළිබඳව කරුණු අධ්‍යයනය කරන ආකාරය අප දුටුවා. විවිධ දේශපාල නායකයින් මන්දක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා එම ස්ථානයට යනවා. දේශපාල නායකයින් ආගමික නායකයින් මේ සියලු දෙනාම විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා දුක සැප විමසන තත්වය අපි අඛණ්ඩව දකිනවා. ඔබට අමතක නැහැ ලංකාවේ ආපදා කළමනාකරණ ව්‍යුහය ඇත්තරම බොහොම සංවිධානාත්මකයි. ලෝකයේ දියුණු රටකට හා සමාන මට්ටමේ ආපදා කළමනාකරණ ව්‍යුහයක් අප රට තුළ ක්‍රියාත්මක වීම නිසාම මේ තත්ත්වය ඉතාම විධිමත්ව නිවැරදිව කළමනාකරණය වෙමින් පවතිනවා. එක අතකින් ඔබට මට දැනෙන ඊළඟ කාරණාව තමයි විද්‍යාත්මක ආපදා කළමනාකරණයට වඩා ප්‍රබලයි අපේ ගමේ තිබෙන සංස්කෘතික ආපදා කළමනාකරණය. මං එහෙම කියන්නේ මේ අල්ලපු ගෙදරට ගම යන්නේ මිනිසුන්ට කරදරයක් වුණාම අපි යන්නේ මේ ආපදා කළමනාකරණය කියන විද්‍යාත්මක විශේෂ ධාරාව දැනගෙන නෙවෙයි, අපිට සංස්කෘතික බලපෑමක් තිබෙනවා. දිලුක්ෂිට හොඳටම මතකයි ඒ කාලේ සුනාමි ඛේදවාචක වේලාවේ මේ රටේ මාධ්‍ය ආයතන විදිහට අපි හැසිරෙච්ච විදිය. ඒ තත්ත්වය එලෙසම ඊටත් වඩා සංවිධානාත්මකවාද අපි දකිනවා. රටේ සියලු මාධ්‍ය ආයතන මුළු රට එකට ගොනු කරගනිමින් විපතරපත් වූ ජනතාවට, ඒ කියන්නේ මේක අපි සියලු දෙනාට පොදු ස්ලෝගන් එකක් තේමාවක් තිබෙනවා. ඒ තමයි අහිමි වුණු ජීවිත හැරන් සියල්ල යලි ගොඩනගමු කියන තේමාව තුළ මාධ්‍ය ආයතන, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, දේශපාලන නායකින්, ආණ්ඩුව සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් වුණා විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙරට සිටින සියලු තානාපතිවරු කැඳවලා පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කළා. විදේශ රටවලින් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන්. පෙරේදා දහවල් ඉන්දියාවේ සිට ගුවන් යානයක් පැමිණියා විශේෂ ආධාර ප්‍රමාණයක් රැගෙන. එහිදී මෙරට සිටින ඉන්දියා මහකොමසාරිස් ආලෝක් ප්‍රසාද් බොහොම හැඟුම්බර ප්‍රකාශයක් කළා ලංකාවේ මාධ්‍ය හමුවේ. ඔහු කිව්වේ ලංකාවේ සහෝදර සහෝදරයන්ගේ පීඩාව ඉන්දියාවට වුණා වගේ අපිට දැනෙන්නේ. ඒ නිසායි අපි මෙහෙම උදව් කරන්නේ. ඒ සියලු දෙනාගේ ජීවිත යථා තත්ත්වයට පත් වේවායි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමග සහ කෝටි 135ක දෙවන්ත ඉන්දිය ජනගහනය සමග එකට එකතු වෙලා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙන්න තමන් ප්‍රාර්ථනා කරන බව තමයි ආලෝක් ප්‍රසාද් මහකොමසාරිස්වරයා සඳහන් කළේ. තවදුරටත් විදේශ ආධාර ලැබෙමින් පවතිනවා. යම් ගැටලු සාගත දැන් තියෙනවා. ඒ කියන්නේ සමහර තැන්වලට දිරුක්ෂි ළඟා වෙන්න අපහසුයි කෑම බෙදන්න. මොකද ගෙවල් දොරවල් දාලා එන්න මිනිස්සු කැමති නැහැ. නමුත් ඒ ඉන්න තැන්වලට කෑම ගෙනියන්න විදිහක් නැහැ. බෝට්ටුවක්වත් යන්න බැරි තැන්වල පවා ජනතාව රැඳිලා ඉන්න අවස්ථා, නාවික හමුදා බොහොම දුෂ්කර අවස්ථා රැසක් කළමනාකරණය කරමින් ඉන්නවා. අගමැතිවරයා ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. අගමැතිවරයා ත්‍රිවිධ හමුදාවටම නියෝග ලබා දීලා තිබුණා. ඒ අනාරක්ෂිත තැන්වල ජනතාව ඉවත් කරන්න, ඉවත් කරලා ඒ නිවාසවල තියෙන බඩු බාහිරාදියට ආරක්ෂාව සපයන්න කියලා. ඒක අපි ආපදා කළමනාකරණය මීට පෙර නොදුටු අලුත් තීන්දුවක් එක අතකින්. ඒ ආකාරයෙන් ජනතාව ඉවත් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මෙහෙයුම් රසක් ක්‍රියාත්මක කළා. ගලගල්මින් වට වෙලා ඉන්න ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් මුළු රටම බොහොම හැඟුම්වරව මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් සම්බන්ධ වෙමින් මැදිහත් වෙමින් සියලු දෙනාට උදව් කරන්න, උපකාර කරන්න සහ ආපදා තත්ත්වය කළමනාකරණය කරන්න.
බොහොම ස්තුතියි සංජීව සවිස්තරාත්මක විග්‍රහයට. ඇත්තටම අපි ශ්‍රී ලංකාවේත් විවිධ මාධ්‍ය හරහා දැක්කා මාධ්‍ය වශයෙන්ුත් ජනතාව වශයෙන්ුත් සංවිධානය වශයෙන්ුත් විවිධාකාරයෙන් සංවිධාන වෙමින් ආපදාවට පත්වූවන්ට සහන සලසන ආකාරය රජයේ ක්‍රියාදාමයන්ට අමතරව ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිටින සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව විවිධ ස්වරූපයෙන් සංවිධාන වෙමින් ආධාර උපකාර රැස් කරමින් පවතින කාලයක් මේක. ඇතැම් ආධාර මේ වෙනකොට ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතිනවා. ඉතින් විදේශීය ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව විදිහට ඔවුනුත් විශාල වශයෙන් උනන්දු වෙමින් තමන්ගේ මාතෘභූමියට සිදු වෙලා තියෙන මේ ආපදාකාරී වාතාවරණයේදී තමන්ට හැකි පමණින් දායකත්වයේ සපයමින් සිටිනවා. ඒ වගත් අපි ඔබට දැනුම් දීමට සතුටුයි. ඒ වගේම සංජීව, දැන් මම දැනගන්න කැමතියි මේ වෙනකොට මේ ගංවතුර තත්වය කොහොමද, කාලගුණ තත්වය කොහොමද ලංකාවේ? ගංවතුර බැස යමින් පවතිනවද, වර්ෂාව අඩු වෙමින් පවතිනවද, මොකක්ද තත්වය?
කාලගුණ අනාවැකිය තමයි දෙලුක්ෂ. දැන් මේ මේ මහවැස්ස නිර්මාණය කළ පීඩන අවපාතයේ කංකසන්තුරේ වෙරළෙන් මුහුදු සැතපුම් ගණනාවක් එහා ඊට පස්සේ තමිල්නාඩුවෙන් ඉන්දියාව ඇතුළට මේ පීඩන අවපාතය ඇතුල් වෙමින් පවතින්නේ මේ මොහොත වන විට. ඒ කියන්නේ ඒ වන විට වැසි තත්ත්වය අඩු වෙමින් පවතිනවා. ඊයේත් ටිකක් අඩුවෙන් තමයි කොළඹටත් වැස්සේ දිවයින ප්‍රදේශ රසකින් අපට වාර්තා වුණේ. සාමාන්‍ය වැසි, ගිගුරුම් සහිත වැසි නතර වෙලා දැන් පැය 24-30ක් විතර වෙනවා. ඒ සමගම ගංවතුර තත්ත්වය ක්‍රමිකව බැස යන තත්ත්වයක් අපි දකිනවා. ඒ වගේම මෝයකට පුළුල් කිරීම ඔස්සේ කළු ගඟේ සහ කැලණි ගඟේ වතුර ඉක්මනින් මහමුදට ජලායාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඒ නිසා සාමාන්‍ය ස්වභාවික තත්වයටත් වඩා වේගෙන් මේ ගංගාතුර බැහැගෙන යන පටන් ගත්තා. ඒ වගේම දෙලොක්ෂ තව කාරණාවක් තියෙනවා. මේ අස්කිරි පාර්ශ්වයේ මහානායක හමුදුරුව පවා, ඒ වගේම මම දැක්ක බෙල්ලන්විල විමලරත්න අපේ මහාචාර්ය නායක හමුදුරුව පවා ඉල්ලීමක් කළා සියලු දෙනාගෙන් දන්සල් වියදම්, සැරසිලි වියදම් අඩු කරලා ජාතිය විදිහට අපි වෙන් කරමු විපතට පත්වන සහන සලසන්න කියලා. පෙරේදා වෙසක් පොය දවස්, ඒ වගේම පොයට පහුවදා ඊයේ දවසෙත් ටිකක් දන්සල් එහෙමනම් රටේ අඩුවෙන් දකින්න ලැබුණේ. ඒ අපේ මිනිස්සු දන්සල් දෙන එක නතර කරලා නෙවෙයි, දන්සල් වෙන්න තිබිච්ච සල්ලි, දන්සල් වලට ගෙනාපු හාල් පරිප්පු සීනි තේකුළු අරගෙන මිනිස්සු අවතන් වෙච්ච සරණාගත කඳුරු වෙත මේ ජනතාව ගිහිල්ලා, ඒ කියන්නේ ඒ මනුස්සකම හරි උපරිමෙන් අපි දැක්කා. ඒ වගේම වෙසක් මංගල්‍යත් එක්ක තියෙන උත්සව ශ්‍රීය ටිකක් අඩුවෙන් මේ ආපදා තත්ත්වයේ හේතුවෙන් දකින්න ලැබුණේ. ඒ සියලු තත්ත්වයන් තුළ තිබුණු පිටුපස තිබුණු තිරේ පිටුපස තිබුණු මානුෂීය හේතුව තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම. ඒ වියදම් කරන සල්ලි අරගෙන තමන්ගේ සහෝදර ජනතාවට උදව් කරන්න ඒ අය ආපදා සහිත ප්‍රදේශවලට ගිහිල්ලා.
ඒක තමයි සංජීව, ශ්‍රී ලාංකිකයන් සතු සුවිශේෂී ගුණාංගය. විවිධ වූ දේශපාලනික කරුණු කාරණා මත, වර්ගවාදී ප්‍රශ්න මත විවිධ ස්වරූපයෙන් අපේ කණ්ඩායම එකිනෙකාට චෝදනා කරමින් ජන වර්ග වශයෙන් බෙදමින් දේශපාලනික වශයෙන් බෙදමින් අරගල කරගන්නවා. නමුත් පොදු කටයුතු වලදී, පොදු ව්‍යසන වලදී, පොදු ආපදා තත්වයන් වලදී සියලුම ජාති කුල මල ભેද අමතක කරමින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකමුතු වෙමින් ඒ සඳහා තමන්ගේ උපරිම දායකත්වය සලසනවා. මේක අපි අවස්ථා ගණනාවකදී දැක්කා. ගංවතුර තත්වයන් යටතේ, යුදමේ තත්වයන් යටතේ, ඒ වගේම සුනාමි ව්‍යසනය.
අපිට අමතක කරන්නම් බැරිම තැනම, කියන්නේ අපේ ඒ හා සම්බන්ධ දැවැන්තම අපේ අත්දැකීම සුනාමි ඛේද වාචකය. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ආයතනත් මේ ජනමාධ්‍ය මධ්‍යස්ථාන, සුබසාධන මධ්‍යස්ථාන බවට පත් වෙච්ච තැන.
ඇත්ත. මට මතකයි අපි දවස් 3ක් විතර වැඩසටහන් සම්පූර්ණයෙන් නවතලා අපි ඉදිරිපත් කළේ ආපදාවට පත්වෙච්ච ජනතාවගේ තොරතුරු සහ ඔවුන්ගේ පවුල් වෙතගෙන යන පණිවිඩ සහ ඔවුන්ට සුබසාධන ලබා ගත හැකි ආකාර පිළිබඳව මට මතකයි ප්‍රවෘත්ති ප්‍රකාශ පමණයි ජනමාධ්‍ය ආයතනවල විකාශය වුණේ. දවස් 3ක් තිස්සේ අපි වැඩසටහන් නතර කළා. සම්පූර්ණ වශයෙන්ම මේ ව්‍යසනය සඳහා මාධ්‍ය වශයෙන් දායකත්වය ලබා දුන්නා. අපි මේ මතකත් එක්කම එනවා තවත් සුවිශේෂී මතක සටහනක් වෙත පසුගිය සතියේදී යෙදවෙලා තිබුණ. ඒ තමයි ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් පැවති වාර්ගික යුද්ධය යුදමය වශයෙන් පරාජය කිරීමේ 7 විජයග්‍රහණ සැමරුම වෙත 18 මේ සැමරුම යෙදලා තිබුණේ. 19 අපේ වැඩසටහනෙනුත් අපි විශේෂිත කතාබහක් මේ සම්බන්ධව අරගෙන ආවා. ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට ගිහලේ සාකච්ඡාවට නැවත වතාවක් සවන් දෙන්න. ඊට අමතරව මම මතක් කරන්න කැමති ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවති මේ රණවීරු විජයග්‍රහණයේ සැමරුම ටිකක් වෙනස් ආකාරයක මුහුණුවරක් ගත්ත මේවර. මේ සැමරුම සහ මේ සැමරුම ආශ්‍රිතව දේශපාලනික වශයෙන් විශාල කතන්දර පුවත් නිර්මාණය වෙන කාලවකවානුවක්. මොනවද ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සංජීව?
මේක එකතකින් මේ තීරණයක්, නිශ්චිත තීරණයක් නැති අතිරණාත්මක සංවාදයක් තියෙන මේ ගැන. එකක් තමයි ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය තමයි අපි මේ අර විජයග්‍රහණේ පෙළපාලිය තියන්නේ නැහැ. ඒ කියන්නේ වික්ටරි පෙරඩක නැහැ. හැබැයි රණවිරු සමරුම තියෙනවා. බත්තරමුර පාර්ලිමේන්තු සංකීර්ණ අභියස රණවිරු ස්මාරකය ආසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුරුදු පරිදි රණවිරු සමරුම උත්සවය තිබුණා. නමුත් ඔබට මතකයි ඊට පෙර අපි දැක්කේ මේ විජයග්‍රහණයේ පෙළපාලිය උදේ ගාලුමෝදුර පිටියේ තියලා හවස තමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ අභියස රණවිරු ස්මාරකය ළඟට ඇවිල්ලා රණවිරු උපහාරය නැවත සංවිධානය කරන්නේ. ආරක්ෂක ලේකම්වරයා නම් ඍජුවම කිව්වා මේක ඇත්තටම අපිට සමරන්න පුළුවන් අවස්ථාවක්ද, රටවල් දෙකක් අතර යුද්ධයක් තිබුණා නම් වික්ටරි පෙරඩයක් තියන්න පුළුවන්. නමුත් මේක රටවල් දෙකක් අතර ගැටුමක් නෙමේ, එකම රටේ සහෝදර ජනතාව අතර ඇතිවෙච්ච ගැටුමක්. ඒ නිසා ආරක්ෂක ලේකම්තුමා කියුවේ මට පෞද්ගලික හිතන දේ ආණ්ඩුව හිතන විදිහත් එකයි. ඒ තමයි ඒ ආකාරයෙන් සමරීම තුළ අප විසින් අපේක්ෂා කරන සංහිඳියාවට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා කියන අදහස. මෙන්න මේ මතය තමයි දිගින් දිගටම සාකච්ඡාවට ලක් වෙන්න පටන් ගත්තේ. විජයග්‍රහණය සමරුම සංහිඳියාවට බාධාවක් විය හැකිද විය නොහැකි කියන කණ්ඩායමක් ඉන්නවා. පිටපො ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩිව විශ්වාස කරනවා විජයග්‍රහණයේ පෙරපාරිය රණවීර උපහාරයක් සහ මේ වෙනුවෙන් දිවි දුන්න සියලු දෙනාට කරන උපහාරයක් මිස කාගේවත් හිතර ඉදවීමක් නෙවෙයි. ඔහුගේ තර්කය තමයි දිරුක්ෂි LTTE නිසා මේ යුද්ධ නිසා වැඩිම පීඩාව තිබුණේ දකුණේ සිංහල මිනිස්සුන්ට වඩා උතුරේ දෙමළ මිනිස්සුන්ට. ඒ නිසා මේ සැමරුම ඒ මිනිස්සුන් නිදහස ලැබපු දිනේ පිළිබඳ සැමරීමක්. ඒ නිසා මේක කාගේවත් හිතර ඉදවීමක් වෙන්න බෑ. ඊළඟ තව වැදගත්ම අදහසක් ඉදිරිපත් වුණා ජාතික හෙළවුරුමේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හඳුරුවන්ගෙන්. ඔබ දන්නවා සෝවිත හඳුරු සහ හෙළවුරුමේ කියන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක්. ඔවුන් යනවා අත්තිඩියේ මිහිඳු සෙත් මැදුරට. එතන ඉන්නේ කවදාවත් සුව කරන්න බැරි විදිහට ආබාධයට ලක්වුණු රණවිරුවන් ජීවිත කාලය පුරාම රැකබලා ගන්න මධ්‍යස්ථානය. එතනදී ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හඳුරු කියනවා රණවිරු සමරුම සංහිඳියාවට බාධාවක් කියන කාරණාවත් එක්ක අපිට එකඟ වෙන්න අමාරුයි. ආරක්ෂක ලේකම්තුමා එහෙම කිව්වට අපිට ඒකට එකඟ වෙන්න බෑ. විජයග්‍රහණයේ පෙළපාලියද රණවිරු සමරුමද නම මොකක් වුණත් මේක වාර්ෂික සමරීමක් සිද්ධ විය යුතුයි කියන අදහස තමයි ජාතික හෙළවුරුමේ ඉදිරිපත් කළේ. නමුත් ආණ්ඩුව සහ පොදුවේ ජාතික මතයක් නිර්මාණය වෙලා තියෙනවා අපි මේක ක්‍රමිකව අමතක කරලා සංහිඳියාවට අලුත් පෙළඹවීමක් නිර්මාණය කරගත යුතුයි කියලා. ඒ වගේම දැන් සමහර මාතෘකාවල දේශපාලන පක්ෂවල මතය වගේම මහජන මතයක් තියෙනවානේ දෙලොක්ෂි. මේ සිද්ධිය ගැන මහජන මතයක් තියෙනවා. ඔබ දන්නවනේ යුද්ධය අවසන් වීම කියන කාරණාව දේශපාලන ભેදයකින් තොරව දකුණේ සමාජයේ ප්‍රීති ප්‍රමෝදයට පත් කළ මොහොතක්නේ. සමාජයේ පොදු අර්ථයෙන් ගත්තහම අපි දැක්කපුවත් පත්වරට මාධ්‍ය විවිධ හඬපට වොයිස් කට් අරගෙන තිබුණා මහජන මතයේ විදිහට. ඔවුන්ට තියෙන අදහස තමයි නෑ අපි මේ මහා විහිදියක නිදහස් වීම අපි සැමරිය යුතුයි. ඒ සියලු දෙනාට තිබුණ අදහසක් තමයි එලෙස සැමරීම තවෙකුගේ හිතරිදවීමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේක අපි කාටවත් නිශ්චිතව තීන්දුව කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේක 2-2-4 වගේ නිශ්චිත උත්තරයක් හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. කවුද දන්නේ හරියටම විජයග්‍රහණයේ පෙළපාලිය උතුරේ මිනිස්සුන්ගේ හිතරිදවීමක් විය හැකිද? වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේක නිශ්චිත හේතුවක් හොයාගන්න බැරි සංවාදයක් බවට පත් වෙනවා. මේවා සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතු කාරණා. අපිට පැහැදිලි නැහැ ඒ තරම් විද්‍යාත්මකව හැදෑරීමක ඒ සම්බන්ධව අපේ සමාජයට තියෙනවා කියලා. විවිධ මත දේශපාලන වශයෙන් සහ අපගේ බුද්ධිමත්තම් අධ්‍යාපන මට්ටම් එක දරනා ලද මතයක් මෙතනද ඉදිරිපත් වන්නේ. නමුත් ලොකු ගැටුමක් නම් උනේ නැහැ. හැබැයි මේ රණවිරු සමරුම පැවති ආකාරය සම්බන්ධව රටට ඒක ඒ තරම්ම ලොකුවට අදාළ නොවෙන්න එක හේතුවක් අපි මීට පෙර කතා කළ හදිසි ආපදාව.
ඔව් දැන් මා කැමති ඊට පස්සේ මේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතවරුන් උතුරේ මුල්ලෙවක් කාලාශ්‍රිතව මේ සඳහා සමරුමකට සූදානම් වෙලා හිටියා. අපිට වාර්තා වුණා ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එතනට ගිහිල්ලා එතන හිටියා කියලා දැනගන්නට ලැබුණා. රජයේ නියෝජ්‍ය ඇමතිනි විජය කලා මහේශ්වරන් මහත්මියත් ඒ සියලුම දෙනා එකතු වෙලා මියගේ ඥාතීන් වෙනුවෙන් සමරුමක් පවත්වාය කියලා. ඊට අමතරව තවත් තොරතුරක් වාර්තා වුණා. මේක ආందోళනාත්මක කතාවක් විදිහට තමයි වාර්තා වුණේ. යාපනයේ විශ්වවිද්‍යාලය ඊලම් දජයත් එහෙම ඔසවලා ජන සංහාරය සමරීම වෙනුවෙන් තමයි මේක කරන්නේ කියලා ඔවුන් පහන් දැන්වීමක් සිදු කළා තිබුණා. මේ ප්‍රවෘත්ති දෙක හා සම්බන්ධව මොනවද ශ්‍රී ලංකාවෙන් දකුණින් වාර්තා වුණේ? මාධ්‍යවලට මේක වාර්තා වුණේ කොහොමද? දකුණේ ජන සමාජය තුළ කොයි වගේ කතාබහක්ද ඇති වුණේ? යම් කිසි වූ රජයේ නියෝජිතයින් මේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් කළා තියෙනවද? මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන තත්වය?
එකිනෙකට එන වෙනස් සිද්ධි තුනක් මෙතන තියෙන්නේ. ඔබ මතක් කළ අනුපිළිවෙලට මම එන්නම්. ශිවාජිලිංගම් සම්බන්ධව තියෙන අදහස තමයි ඌ හරි හැඟුම්බරව එදා ඉඳලා මේ මාතෘකාව කතා කරන කෙනෙක්. ඒ කියන්නේ මහා ගැඹුරු දේශපාලන දර්ශනයකින් එහා ගිහිල්ලා ඌට තියෙන්නේ ප්‍රභාකරන් සමග තිබුණු ඥාතිත්වයේද ඇතුළු දෙමළ ජනතාවගේ සටන විමුක්ති අරගලයක් කියන දේශපාලන ස්ථාවරය ඌ දිගින් දිගටම දරුවා. ඒ නිසා ඌ පුරුදු පරිදි වාර්ෂිකව පවත්වන තමන්ගේ ඥාතීන් ඇතුළු LTT සමාජිකයන් ඇතුළු සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් ඉටිපහන් දල්වන ඔහුගේ පින්කමට ඔහු සහභාගී වුණා. ඒකට විශාල ජනතා සහභාගීත්වයක් නැහැ. මේ පුද්ගලව දෙතුන් දෙනෙක් විතරයි වෙල්ලමුල්ලි වයිකල් එම අවස්ථාවට සහභාගී වෙලා හිටියේ. හැබැයි ඊළඟ වැදගත්ම අවස්ථාවක් තිබුණා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය PV විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් වෙල්ලමුල්ලි වයිකල් හිදී පැවති අවසන් සටනේදී මියගිය ජනතාව සිහිපත් කිරීමේ උත්සවයක උත්සවයකටත් වඩා ටිකක් ආගමික පින්කමක් විදිහට අපි දැක්කේ. ඒ පින්කමටත් එහා ගිය වැදගත්ම තැනක් තිබුණා විග්නේශ්වරන් මහැමතිවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය. ඒක ටිකක් විග්නේශ්වරන් පිළිබඳව දකුණේ සමාජයේ අලුතෙන් කියවීමකට තල්ලු කරන තැනක් කියලා අපිට හැඟෙනවා. ඔහු කියනවා මේ අපි මේ LTTE සමරීමක් නෙවෙයි කරන්නේ, මම දකුණේ ජනතාවගෙන් දකුණේ සිංහල සහෝදරවරුන්ගෙන් ඉල්ලනවා මේ අපි සමරන්නේ සාමාන්‍ය උතුරු මිනිස්සු කියලා ඔබ තේරුම් ගන්න. මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් විදිහට විග්‍රහ කරගන්න එපා. ඔව් සිංහලෙන්මයි වොයිස් කට් එක දුන්නේ. එතනින් එහාට ඔහු ටිකක් දැඩි රැඩිකල් මතයක් ඉදිරිපත් කරන්න ගියේ නැහැ ඒ කාරණාව සම්බන්ධව. ඔහුට තිබුණේ කිසියම් ආකාරයක ඉල්ලීමක්, මානසික ඉල්ලීමක් ඔහු එතනදී ඉදිරිපත් කළේ. ඒ පිළිබඳව දකුණේ සමාජය තුළ ලොකු සංවාදයක් නම් ඇති වුණේ නැහැ. නමුත් ඇතිවිය යුතු වටිනාකමක් සහිත ප්‍රකාශයක් ඔහු එතනදී කළා. ඊට පස්සේ අපි යමු යාපනය විශ්වවිද්‍යාලය ඇතුළත. මේ උත්සවයේ තියන විශ්වවිද්‍යාලය ඇතුළේ මෙන්න මේ ගොඩනැගෙන සංහිඳිය ක්‍රියාවලියට බාධාවක් විය හැකියි අපට ඍජු ලෙසම දර්ශනය වෙච්ච අවස්ථාව. යාපනය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් විශ්වවිද්‍යාල සිසුන් එකතු වෙලා කෙලින්ම සමරන්නේ LTT සමරමක්. ඒකේ ඔවුන් බැනර් ගහනවා මේ දකුණේ සිංහල හමුදාව උතුරේ වැසියන් මරා දාපු විදිහ යුද අපරාධ පරීක්ෂණයේ වහාම ක්‍රියාත්මක යුතු බවට බැනර් ප්‍රදර්ශනය කරනවා. ඒ සියල්ල පසකලා තීරණාත්මකව තැනට අපේ කතාව අරගෙන ආවොත් ඒ උත්සවයේ පසුතලයේ තියෙන ඊලම් සිටියම, ඊලම් සිටියම විතරක් නෙමෙයි මේ බැක්ඩ්‍රොප් එකේ තියෙන ලස්සන මල, නියඟලා මල, නියඟලා මල ඔබට අමතක නැහැ LTTE නිල පුෂ්පයේ බව. එතකොට නියඟලා මල සහ ඊලම් සිටියම පසුබිමේ හිතබාගෙන තමයි මේ උත්සවය කළේ. මේ උත්සවයට මොන නම තිබ්බත් මොන විදියට විග්‍රහ කළත් මේ නියඟලා මල සහ ඊලම් සිටියම විසින් මෙහි අරමුණ මුළු ලෝකෙටම ප්‍රදර්ශනය කළා. සමහර විටක මේ ඊලම් සිටියම සහ නියඟලා මල නොතිබුණා නම් මේ ගැන මේ තරම් ආందోళනයක් ඇති නොවෙන්නට ඉඩ තිබ්බා.
ඒ වගේම සංජීව දැන් අර මේ ඔබ කලින් සඳහන් කරපු උතුරු පළාත් මහාමැති CV විග්නේශ්වරන් කියන කතාවේ සම්පූර්ණ පරිබාහිර පැත්තක් උතුරු පළාතින්ම තවත් පැන නගිනවා. ඒකත් අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු කාරණාවක්.
අනිවාර්යෙන් ඔබ මට හිතුනේ නැති තැනක ගතකින් ඔබ එතනදී ස්පර්ශ කරන්නේ. ඒකත් වැදගත්ම කාරණාවක්. ඒ කියන්නේ උතුරේ මහාමැති දකුණේ සහෝදරවරුන්ට බොහෝම හැඟුම්බර ඔලූපාත් කළ කරන ආරාධනේ උතුරේම තව කොටසකට තේරිලා නැහැ කියන එක නේ අර්ථේ. එතකොට කියන්නේ උතුරේ මහාමැතිවරයාගේ කිසි තැනක නැහැ. ඔහුගේ හදවත ඇතුලේ අපි දන්නේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රකාශය ඇතුලේ නැහැ LTTE සමරුවක්. නමුත් යාපනයේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන්නේ එක්තරා ආකාරයක LTTE සමරුවක්. මේක ඊළඟ වැදගත්ම තීරණාත්මක තැන තමයි දලුක්ෂි. දැන් විශ්වවිද්‍යාල ප්‍රජාව කියන්නේ තරුණ ප්‍රජාව, අනාගතය, බුද්ධිමත් පරපුර. අපි දන්නවා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්නේ උසස් පෙළ ලියන දරුවන්ගෙන් 1%. අපි මේකට කියන්නේ පිරිපහදු බුද්ධිමතුන්ගේ එකතුවක්. ෆිල්ටර් කරලා 100 දෙනෙක්ගෙන් එක්කෙනා ඇතුළට ගන්න. ඉතින් ඒ තරම් බුද්ධිමත් සමාජයක් තුළයි මේ සංවාද නිර්මාණය වන්නේ. කියන්නේ එතන ඉන්න දොස්තරලා, වෛද්‍යවරු, ඉංජිනේරු, සාහිත්‍යවේදීන්, දේශපාලන විචාරකයෝ, දේශපාලන කථිකාචාර්යවරු තමයි මේ එහෙම අනාගත එවැනි චරිත කිහිපයක අංකුර අවස්ථාව නිවිශ්වවිද්‍යාල සිසුන් එන්නේ. ඒ විදිහේ සමාජයේ විශේෂ පන්තියක් විසින් තමයි මේ උත්සවය තියන්නේ. ඒ ගැනත් අපි ටිකක් කතා කළ යුතු මාතෘකාවක්. සාමාන්‍ය ජනතාව අතරින් මතුවෙච්ච ගමේ තිබුණු උත්සවයකට වඩා මේක වෙනස් වෙන්නේ අන්න ඒ කාරණාව තුළ. අනික විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැමෝම ආවද නැද්ද කියන්න කවුරුත් දන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ ආචාර්යවරුනුත් ඒ උත්සවය අනුමත කළා. ඒ පිළිබඳව දකුණේ සමාජයට ලොකු විවේචන තිබ්බා. විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් දැඩි විවේචනයක් ඉදිරිපත් කළා. ආණ්ඩුවේ ප්‍රශ්න කළා. මේ පිළිබඳව මම දැක්ක දිලු මමනුගම මන්ත්‍රීවරයා අහනවා එක තනකොටි. අපි ආරක්ෂක ලේකම්ගෙන් නම් මේ ගැන අහන්නේ නැහැ. මොකද එයා සිවාජි ලිංගම්ගේ ලේකම් වගේ වැඩ කරන්නේ. නමුත් මහත්ෙක් වගේ දේශපාලනය කරන රුවන් විජේවර්ධන මේ ගැන මොකද කියන්නේ කියලා. තාම රුවන් විජේවර්ධන ඒ ගැන මොකුත් ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වේ නැහැ. ආණ්ඩුව ඒ ගැන මතයක් කියයිද නැද්ද කියලා නිශ්චිත නැහැ. කෙසේ වෙතත් මේ උතුරේ විග්නේශ්වරන් පිළිබඳවත් සිවාජි ලිංගම්ගේ උත්සවය පිළිබඳවත් නෙවෙයි යාපනයේ විශ්වවිද්‍යාලයේ උත්සවය ගැන මුළු රට තුළම ලොකු සංවාදයක් ඇති වෙලා තියෙනවා.
හොඳයි සංජීව, එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා ගෙවිගිය සතිය තුළදීත් මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් පිළිබඳව විග්‍රහ කරන්න අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ස්තුති සංජීව, අපි ලැබෙන සතියේ සඳහා හමු වෙමු. අයිබෝන් ඔබට.
අයිබෝන් බොබ ස්තුති.
වැඩසටහන ප්‍රචාරය වෙන වේලාවේදී බිඳුවයි හතලිස් දෙකයි නවසය අනු නවයයි හැට දෙකයි හැට තුන යන ජංගප දුරකතනාංකය ඔස්සේ කෙටි පණවිට මගින් ඔබ වඩාත් ප්‍රියකරන විශේෂාංක සඳහා ඔබගේ අදහස් යොමු කළ හැකි. නැතිනම් අපගේ ෆේස්බුක් පිටුව හරහාත් ඔබගේ සිතැඟි අපට කියන්න පුළුවන්. පිවිසෙන්න SBS සිංහලීස් ෆේස්බුක් පිටුවට.